Honorable Gayantha Karunathilaka, you have 15 minutes.
Thank you. Garu, Niyojya Kathanayaka Thumani, me aanduwe bara godak tama uramata thabagena sitina wagakim rahasyak darana amaathyawaruke amaathyanse yatate ada mata katha karanna labima gana man satutu wenna. Man dannawa obathuma darana amaathyansa walin mona tarang wagakimak thiyenoda kiyala. පහුගිය රජයේ කාලේ ඉතාම අපකීර්තියට පත්වෙච්ච අමාත්‍යාංශයක් ඔබතුමාට සුද්ධ කරන්න වෙලා තිබෙනවා. මම ප්‍රායෝගිකව දන්නවා ජනමාධ්‍ය අමාත්‍ය කමදරණ එක කොයිතරම් අමාරු කාර්යයක්ද කියන එක. ආණ්ඩු පක්ෂයේ සංවිධායකකම කියන එකත් මොනතරම් වගකීමක්ද කියලා මම ප්‍රායෝගිකව දන්නවා. ඔබතුමාගේ දිස්ත්‍රික් හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමත් එක්ක මම සම කැබිනට් ප්‍රකාශක හැටියට කටයුතු කරපු නිසා ඒකත් මොනතරම් අමාරු වැඩක්ද කියන එක මම දන්නවා. ඔබතුමාට සුබ පතන ගමන්. ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛශිෂ්ට්‍ය විවාදයට ගන්න වෙලාවේ මං හිතුවා හුඟ දෙනෙක් සෞඛ්‍ය ගැන කතා කරන නිසා මම ළඟදී සෞඛ්‍ය ගැන ඔබතුමත් එක්ක විවාදයකදී කතා කළා කරාපිටිය ගැන එහෙම කියපු නිසා හිටපු ජනමාධ්‍ය අමතිවරයෙක් හැටියට ජනමාධ්‍ය විෂයට සම්බන්ධ කරුණු කීපයක් මතක් කර දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා වර්තමානයේ දේශීය වශයෙන් බැලුවත් ගෝලීය වශයෙන් බැලුවත් ජනමාධ්‍ය කර්මාන්තය බොහෝ අභියෝගවලට මුහුණ දී තිබෙන බව. විශේෂයෙන් වෘත්තීය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පැවැත්ම සම්බන්ධයෙන් විශාල ගැටලු පවතින යුගයක් තමයි අපි මේ ගත කරමින් සිටින්නේ. එම නිසා අපි බලාපොරොත්තු වෙනවා රජයක් විදියට මේ අභියෝග තේරුම් අරගෙන ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට වත්මන් ජනමාධ්‍ය ඇමතිතුමත් මේ රජයත් වැඩ කරයි කියල. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි ජනමාධ්‍ය ඇමතිවරයෙක් කිව්වහම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය ගැන කතා කරනකොට රාජ්‍ය මාධ්‍ය පාලනය කරන එක විතරයි මේකේ තියෙන්නේ කියලා හුඟක් දෙනෙක් හිතනවා. ඒ වගේම සමහරු හිතන්නේ රාජ්‍ය මාධ්‍යයේ අන්තර්ගතය හදන්නත් රාජ්‍ය මාධ්‍යවලට සභාපතිවරු පත් කරන්න නිලධාරීන් පත් කිරීම වගේ දේවල් තමයි ජනමාධ්‍ය ඇමතිවරයාගේත් අමාත්‍යාංශයේත් කාර්යභාරය කියලා. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි, ඊට එහා ගිය වගකීමක් ඇමතිතුමාටත් අමාත්‍යාංශයටත් පැවරී තිබෙනවා. රටක ශක්තිමත් ජනමාධ්‍ය කර්මාන්තයක් බිහිවෙන්න බලපාන මූලික කරුණු කීපයක් තිබෙනවා. එයින් ප්‍රධානම කරුණක් තමයි තරඟකාරී ව්‍යාපාරික වටපිටාවක් මාධ්‍ය කර්මාන්තයේ සතුව තිබෙන එක. රටක ක්‍රියාශීලී මාධ්‍ය කර්මාන්තයක් පවතින නම් ඒ රට තුළ ශක්තිමත් ආර්ථිකයක් මෙන්ම ශක්තිමත් දැන්වීම් වෙළඳපොළක් තිබිය යුතුයි කියලා අපි කවුරුත් දන්නවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, ශක්තිමත් ස්වාධීන මහජන සේවා මාධ්‍ය කර්මාන්තයක් තිබිය යුතු වෙනවා. ඒ සඳහා ආණ්ඩුවට කරන්න බොහෝ දේවල් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් පුවත්පත් මුද්‍රණය කරන කඩදාසි සහ තීන්ත සඳහා පනවා තිබෙන බදු අඩු කිරීම පෙන්වා දෙන්න පුළුවන්. නියෝජ්‍ය කතානායකතුමනි, ලෝකයේ බොහෝ රටවල්වල ජනමාධ්‍ය කර්මාන්තය බදු වලින් සහන ලබන ක්ෂේත්‍රයක් බව අපි විශේෂයෙන් මතක තබා ගත යුතුයි. අපේ රටත් ඒ රටවල පවතින සම්ප්‍රදායට අනුගත වීම ගැන සලකා බැලිය යුතුව තිබෙන ඇමතිතුමනි. ඒ වගේම තමයි නියෝජ්‍ය කතානායකතුමනි, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය ඉලණංවන්න අත්‍යවශ්‍යයි. මාධ්‍ය අධ්‍යාපන අවස්ථා සහ නියාමන යාන්ත්‍රණයක් හඳුන්වා දෙන්න අවශ්‍යයි. ඒ සඳහා මම ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට ඉන්න කාලෙත් විවිධ පියවර අපි ගත්තා. මං හිටියා වුරුදු එකහමාරක් විතරයි ඒ අමාත්‍යාංශේ. ඒ පියවරම ඉදිරියට ගෙනියන්න පහුගිය රජයන් වල හිටපු ඇමතිවරුත් ඇත්ත වශයෙන්ම උනන්දුවක් දක්වවා මම හොඳටම දන්නවා. ඒ අය මේ සභාවෙදිත් ඒ ගැන අදහස් ප්‍රකාශ කරනකොට කියලත් තිබෙනවා. විශේෂයෙන්ම වෘත්තීය මාධ්‍ය පුහුණු ආයතනයක් පිහිටුවීමට පවා පසුගිය රජයන් සැලසුම් කරා. ඇමතිතුමා හොයලා බැලුවොත් එතුමාට ඒවා දැනගන්න පුළුවන්. ඒකත් හරියට වරලත් ගණකාධිකාරී ආයතනයක් වගේ එකක්. ඔබතුමා මේ කතාවේදී කිව්වා ඒ ගැන හොඳ සුභවාදී අදහසක්. ඒ නිසා අපි කැමැති ජනමාධ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලන්න, ඔබතුමා දැන් කිව්වා වගේම ඒ සැලසුම් කරලා තිබෙන වරලත් ජනමාධ්‍යවේදී පුහුණු ආයතනය ඔබතුමා අධ්‍යයනය කරලා හැකි ඉක්මනින් මේ රටේ ස්ථාපිතනය කරොත් ඔබතුමා වටිනා සේවයක් කරපු කෙනෙක් වෙනවා ජනමාධ්‍ය ඇමති හැටියට. ඒ වගේම තවත් ඉතාමත්ම වැදගත් කාරණයක් තමයි නියෝජ්‍ය කතානායකතුමනි ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සහ ස්වාධීන නියාමන යාන්ත්‍රණයක් පිහිටවීම. ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය දැනටමත් සකස් වෙලා තියෙනවා ඇමතිතුමනි. ඒ වත්මන් රජය හැටියට අධ්‍යයනය කරලා ක්‍රියාත්මක කරොත් බොහොම වටිනවා. මං හිතනවා ඔබතුමාගේ කතාවේ ගැන සඳහන් කරා අදහසක් තිබෙන බව. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටක ස්වාධීන සහ නිදහස් ජනමාධ්‍ය කර්මාන්තයක් බිහි වෙන්න නම් ස්වාධීන නියාමන යාන්ත්‍රණයන් තිබිය යුතුම වෙනවා. මට මතකයි මං ජනමාධ්‍ය ඇමති කාලෙත් මංගල සමරවීර ඇමතිතුමාගේ කාලෙත් ඒ වගේ ස්වාධීන නියාමන ආයතන සම්බන්ධ නව නීති කැටුම්පත් කරන්න අපි උත්සාහයන් රාශියක්ම ගත්තා. අපි එදා එතනදී බැලුවේ කතානායකතුමනි ජනමාධ්‍ය ආයතනවල නිදහස වගේම රටේ පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය තහවුරු කරා. ඒ සඳහා ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසමක් පිහිටවන්නත් පනත් කෙටුම්පත් විශේෂඥ කමිටුවක් මගින් සකස් කරලා තියෙනවා මෙතුමනි. ඉතින් මේ පනත් කෙටුම්පත ඉදිරියට ගෙන යන්න වත්මන් රජයේ හැටියට වත්මන් ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට ඒක යාවක් කාලින කරලා ඒකේ ඔබතුමාලට අවශ්‍ය විදිහට සකස් කරලා ක්‍රියාත්මක කරන්න කියන එකත් මම ඉල්ලා හිටිනවා. ඒ වගේම එදා තවත් වැදගත් යෝජනාවක් ක්‍රියාත්මක කරන්න අපි උත්සාහ කරා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ තමයි රජයේ හිමිකාරීත්වය යටතේ තියෙන ජනමාධ්‍ය ආයතන BBC NHK වගේ ස්වාධීන මහජන සේවා මාධ්‍ය ආයතන වගේ පරිවර්තනය කරන්න පුළුවන්ද කියන එකට අපි උනන්දුවක් දැක්වුවා. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද වෙනකොට අපේ රටේ ජනතාව විශාල දේශපාලන සමාජ පරිවර්තනයක් ඉල්ලා හිටිනවා. ඒ පරිවර්තනයේ විශාල දායකත්වයක් මේ වගේ ස්වාධීන මහජන සේවා මාධ්‍ය ආයතනවලට කරන්න පුළුවන්කම තිබෙනවා කියලා මම කල්පනා කරා. ඒ නිසා ඒ කෙරෙහි වත්මන් රජයේ අවධානය යොමු කරන්න පුළුවන් නම් බොහොම වටිනවා ඇමතිතුමනි. ඒ වගේම අද ඔබතුමාගේ කතාවේදී කිව්වා මම බොහොම සතුටු වුණා මේ ඩිජිටල් කරණය ගැන. අද ලෝකයේ ගුවන්විදුලි සහ රූපවාහිනී කර්මාන්තය ඇනලොග් තාක්ෂණයේ සිට ඩිජිටල් තාක්ෂණයට මාරු වෙමින් තියෙනවා. ඔබතුමා කිව්වාගේ බොහෝ කලක් මේ ඩිජිටල් කරණය ගැන සාකච්ඡා පැවැත්තුවා. ජපන් රජයේ සමගත් මුලා සාකච්ඡා තිබුණා. ඉතින් ලෝකයේ පුරාම ඩිජිටල් ස්විච් ඕවර් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. මේ ව්‍යාපෘතිය නිසා මාධ්‍ය කර්මාන්තයට වගේම රටේ පුරවැසියන්ටත් විශාල වාසියක් වෙනවා. එම නිසා ඇමතිතුමනි ඔබතුමා මැදිහත් වෙලා ඩිජිටල් කරන ව්‍යාපෘතියට ලොකු උනන්දුවකින් ක්‍රියා කළා එක කඩිනම් කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. නියෝජ්‍ය කතානායකතුමනි මම කැමතියි තවත් වැදගත් කාරණයක් ගැන ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න. අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ තොරතුරු දැනගැනීමේ පනතක් ගැන මේ සභාවේ කතා කරා. අවස්ථා ගණනාවකදී මේක ගේන්න උත්සාහ කරා. නමුත් රාජපක්ෂ රජය ඒකට බොහොම විරෝධයක් දැක්වුවා. මට මතකයි කරු ජයසූරිය මහත්තයා එකපාරක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේක ගේන්න හැදුවා. එතකොට හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්තයා කිව්වා මේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මෙහෙම ගේන්න බෑ, අපි රජයක් හැටියට ගේනවා කිව්වා. ඒක එහෙම යටපත් කරා. නයාට අඳුකොළ වගේ තමයි ඒ රජයට ඔබතුමා දන්නවා තොරතුරු දැනගැනීමේ පනත ගැන කතා කරනකොට. මම ජනමාධ්‍ය ඇමති වෙලා මට භාග්‍ය ලැබුණා දින කීපයක් ඇතුළත දින 150ක් වගේ ඇතුළත ඒ ඓතිහාසික පනත පාර්ලිමේන්තුවට ගේන්නත් 225 දෙනා මත උස්සලා එක සම්මත කරගන්නටත් ඒක ක්‍රියාත්මක කරන්නටත් ඒක යථාර්ථයක් කරලා පෙන්වන්නටත් අපට එදා පුළුවන්කම ලැබුණා. ඒ තොරතුරු දැනගැනීමේ පනතට අද වෙන විට අත් වී තිබෙන කනගාටුදායක ඉරණම ගැන යමක් කිව යුතුව තිබෙන ඇමතිතුමනි. තොරතුරු දැනගැනීමේ කොමිසමේ 26 දෙනෙක් කාර්ය මණ්ඩලයේ සිටිය යුතු වුණත් මට දැනගන්න ලැබෙන විදිහට දැන් ඉන්නේ 10 දෙනෙක් වගේ ප්‍රමාණයක්. අද වෙන විට තොරතුරු දැනගැනීමේ කොමිසම අක්‍රිය වීමේ අවධානමක් තියෙනවා. මානව සම්පත් හිඟකම, අරමුදල් ප්‍රශ්නය මේ වගේ කාරණා නිසා තොරතුරු දැනගැනීමේ පනතින් අපේ රටේ ජනතාවට ලැබුණු ප්‍රතිලාභ අද සම්පූර්ණයෙන්ම නැතිවීමේ අවධානමක් තියෙනවා කියලා තමයි අපට දැනගන්න තිබෙන්නේ. මේ තොරතුරු දැනගැනීමේ පනස නිසා අපේ රටේ බොහෝ දෙනෙකුට හුඟක් ප්‍රයෝජනයක් අත් වෙලා තියෙනවා. ආණ්ඩුවක් වීදුරු කූඩුවක් ඇතුළට ගියා වගේ වුණා මේක ගියා පත් කරහම. බොහෝ දෙනෙක් ඒකයි ඒකට බය වුණේ. ඕනෑම තොරතුරක් පෞද්ගලික තොරතුරු වෛද්‍ය වාර්තා වගේ වැරෙනකොට ඕනම තොරතුරක් ගන්න ඒකේ මිනිසුන්ට පුළුවන්කම ලැබුණා. දූෂණය නවත්තන්න ඒක ලොකු පිටුවහලක් වෙලා තිබෙනවා. ඉතින් මේ තොරතුරු දැනගැනීමේ පනත හරහා ජනතාවට සිදුවන සේවය අඩපණ වෙන නොදී මේ කොමිසම ශක්තිමත් කරන්න පියවර ඔබතුමා අරගනී කියලා මම විශ්වාස කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊළඟට මම කැමති තවත් විශේෂ කාරණයක් මතක් කරන්න. සමාජ මාධ්‍ය පාලනය කරන්න, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බිය ගන්වන්න, ඔවුන්ට දඬුවම් දෙන්න, පහුගිය ආණ්ඩුව ගෙනාපු ඔන්ලයින් ආරක්ෂණ පනතට අපි විරුද්ධ පක්ෂයේ ඉතියේ කාලෙත් අපි ඒකට විරුද්ධ වුණා සමගි ජන බලවේගය හැටියට. මට මතකයි වර්තමාන ජනාධිපතිතුමා, වර්තමාන අගමැතිතුමිය, වර්තමාන විදේශ කටයුතු ඇමතිතුමා හැම මේ ඔන්ලයින් ආරක්ෂණ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි කියලා විපක්ෂයේ අපි ඒකට ඉඳගෙන මේ පැත්ත ඉඳගෙන හඬ නැගුවා. නමුත් අද බලයට ආවට පස්සේ ඒ ගැන ටිකක් ශබ්දයක් නැති නිසා මම මතක් කරලා දෙන්න කැමතියි. ඒ තිබිච්ච උනන්දුව අද රජය 159 ක මහා බලගතු ආණ්ඩුවක් තියෙන වෙලාවේ ඕන දෙයක් කරන්න පුළුවන්කම තියෙන වෙලාවේ විශේෂයෙන් මේ ගැන බලන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේම මම මතක් කරන්න ඕනේ මේ පනත ගෙනෙනකොට ප්‍රමාණවත් සාකච්ඡාවක් අදාළ පාර්ශ්වයන් සමග කෙරේ නැහැ ආණ්ඩුව. ඒ පාර්ශ්වවලින් මේ පනතේ අඩුපාඩු පෙන්වලා දුන්නා. නමුත් ඒවා කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ. ඒ පාර්ශ්ව කරුවන්ගේ හඬ යටපත් කරලා ආණ්ඩුවේ බලය පෙන්වලා ආණ්ඩුවේ වෙලාවේ කටයුතු කරනවා. විශේෂයෙන් කර්තෘ සංසදයේකට අදහස් ප්‍රකාශ කරා. මං ගාව තිනවා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය මේකට විරුද්ධව අලුත් නීති රීති ගෙනල්ලා මේක වෙනස් කරන්න කියලා ඇමතුමාට ලියපු ලියුම මං ගාව තියෙනවා. ඒ නිසා ඒ එකක්වත් අහන්න නැතුව ගෙනාපු ඒ පනත යලි සංශෝධනය කිරීම ගැන අවධානය යොමු කරන්න කියලා විරුද්ධ පක්ෂයේ ඉන්නකොට ක්‍රියා කරා වගේම කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, එවැනි අලුත් පනතක් ගේනවා නම් මේ ශේෂ්ත්‍රයේ සියලු දෙනාටම ඇහුම්කන් දීලා ඒ කාගෙත් අදහස් අරගෙන නව පනතක් හඳුන්වා දෙන එක සුදුසුයි කියන එකත් මම රජයට මතක් කරනවා. මේ රටේ ජනතාවට නිදහසේ මතපල කිරීමටත් සමාජ මාධ්‍ය පාලනයටත් ගෙනාපු මේ ඔන්ලයින් ආරක්ෂණ පනත ඇත්ත වශයෙන්ම භයානකයි. ඒක වහාම
honorable Jayanta Karunathilaka you have 2 more minutes.
Okay. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, තව විනාඩි දෙක නිසා මම කැමතියි තව එක කාරණයක් දෙකක් මතක් කරන්න. මේ අයවැයෙන් ඔන්ලයින් මීඩියා සඳහා 15%ක බද්දක් දාලා තියෙනවා. මේ බද්ද නිසා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අධෛර්යමත් වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය ව්‍යාපාරික නිදහසට ඒකෙන් ලොකු බාධාවක් ඇති වෙනවා. අද ලෝකයේම අවධානය යොමු වෙලා තිබෙන්නේ අන්තර්ජාලය හැමෝටම නොමිලේ ලබා දෙන්න ඕන කියන ෆ්‍රී ඉන්ටර්නෙට් වර්ල්ඩ් එකක් ගැන තමයි අද ලෝකේ කතා කරන්නේ. ඒ හරහා ඩිජිටල් ආර්ථිකයත් ශක්තිමත් වෙනවා. ඒ නිසා මේ පනවා තිබෙන 15% බද්ද නැවත සලකා බලන මෙන් මම ඇමතුමාගේ අවධානයට යොමු කරනවා. ඒ අනුව සුරුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ටත් අපේ රටේ තරුණ තරුණියන්ටත් අධ්‍යයන අධ්‍යාපන ආයතනවලටත් ඩේටා වලට සහ ජංගම දුරකථන වලට මාස්පතා විශාල මුදලක් ගෙවන්න වෙලා තිනවා. ඒක හුඟක් අයට දරා ගන්න අමාරු. ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඇමතුමනි, තාමත් අපේ රටේ ජනගහනයෙන් 145%කට අන්තර්ජාලය පාවිච්චි කරන්න පහසුකම් නැහැ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තමයි අන්තර්ජාලයට ප්‍රවේශ වීමේදී තාක්ෂණික දුර්වලතා පවතින රටේ බොහෝ ප්‍රදේශවලට සිග්නල් නැති ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක්. මේ තත්ත්වය වෙනස් කරන්න අයවැයෙන් පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන හැටිවත් අපි දැක්කේ නැති නිසා ඒක අවධානයට ගන්න කියලා ඉල්ලා හිටියා. අවසාන වශයෙන් තමුන්නාසලක රජයෙන් ජනතාව අපේක්ෂා කරන විශේෂ දෙයක් තියෙනවා. අනිත් හැම රජයකින්ම බලාපොරොත්තු වෙනවා. නමුත් මම හිතනවා මේ රජයෙන් විශේෂයෙන් මිනිස්සු ගැන බලාපොරොත්තු වෙනවා. පහුගිය කාලේ අතුරුදහන් වෙච්ච, ඝාතනය වෙච්ච ඔය ප්‍රදීප් එක්නැලි ගොඩලා, ලසන්ත වික්‍රමතුංගල වගේ මාධ්‍යවේදීන්ගේ පවුල් වලට යුක්තිය ඉටු වෙයි කියලා ඔබතුමාගේ කාලේ බලාපොරොත්තු වෙනවා. මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා රාජ්‍ය මාධ්‍ය ගැන එහෙම කියනකොට මට මතක් වුණා මම ජනමාධ්‍ය ඇමති වෙනකොට රටේ තිබුණු තත්ත්වය. මම යහපාලන ආණ්ඩුවේ පළවෙනි ජනමාධ්‍ය ඇමති. හැම තැනින්ම මාධ්‍යවේදීන් ඝාතනය වෙන හැටි, පහර දෙන හැටි, රට හැර යන හැටි, සුදු වෑන් වල නැගගෙන යන හැටි අහපු කාලෙක තමයි මම ජනමාධ්‍ය ඇමති. නමුත් මම කියනවා එතුමාට හොඳට හොයලා බලන්න, ඒ අවුරුදු කීපය ඇතුළත ඇල්පෙනිති තුළකින්වත් මාධ්‍යවේදීන්ට කිසිම හිරිහැරයක් නොවෙන පරිවර්තනයක් අපි කරා. මාධ්‍ය නිදහස දෝර යන කාලයක් බවට අපි එකපත් කරා. අගමැති ජනාධිපති පවා විවේචනය කරන්න පටන් ගත්තා. තොරතුරු දැනගැනීමේ පනතත් අපි ගෙනාවා. ගෙනාපු ගමන්ම ජනාධිපතිගේ අගමැතිගේ වත්කම් බැරකම් ඉල්ලලා ඊට පස්සේ ඉල්ලුවා. ඒ වගේ තත්ත්වයක් දැන දැනත් අපි ඒවා කටයුතු කරා. රාජ්‍ය මාධ්‍ය ගැන කතා කරනකොට මට මතක් වුණා රූපවාහිනියට මම පළවෙනි කැබිනට් පේපර් එක දැම්මේ රූපවාහිනියට ආදායම් එන්න තියෙච්ච ක්‍රිකට් විකාශනයේ සම්පූර්ණයෙන්ම අර පෞද්ගලික මාධ්‍යයකට අරගෙන තිබුණා. මම පළවෙනි කැබිනට් පේපර් එක දාලා ඒක ආපහු ලබා ගත්තා. අමාරු සත්‍යක තිබුණේ රාජ්‍ය ආයතන. ඒ වගේම මට මතකයි ඔබතුමා කිව්වා මේ චිත්‍රපටි සංස්ථාව ගැන කියලා දැන් සම්මාන උරුල පවත්වන්න හදනවා කියලා. බොහොම අමාද්දි සම්මාන. මම කියනවා මම එනකොට ජනාධිපති සම්මාන උරුල අවුරුදු 8කින් තියලා තිබුණේ. සරසවි සම්මාන උරුල අවුරුදු 8කින් තියලා තිබුණේ. මම මේ දෙකම ඒ මාස කීපය ඇතුළත පැවැත්වුවා. ඉතින් ඒවා දිගටම අඛණ්ඩව පවත්වාගෙන යන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා. තාම නියෝජ්‍ය කතානායකතුමා අනදුන්නේ නැති නිසා තව එක කාරණයක් කියන්න මම හිතුවා. රජයේ මුද්‍රණාලේ එකත් අපේ යටතේ තිබුණේ අමාත්‍යංශයේ. ඒ කාලේ මම එනකොට අහක දාන ඉවතලන කඩදාසි වලින් ලොකු ගනුදෙනු කෙරලා තිබුණා. ටෙන්ඩර් මුකුත් නැහැ. ඇමතිතුමා කිව්වා නම් කාට හරි ඒක තමයි දෙන්නේ. අපි කැබිනට් පේපර් එකක් දාලා ටෙන්ඩර් වලට ඒව දෙන්න ක්‍රියාත්මක කරා. මම දන්නේ අද ඒව ආපහු වෙනස් වෙලාද කියලා. ඔබතුමා වගේ කෙනෙකුට ඒවත් පුළුවන් ආපහු හොයලා බලන්න. ඒ වගේම රූපවාහිනී ටෙලිනාට්‍ය ගැන කතා කරා. මම එනකොට ඇමතිතුමනි ප්‍රසිද්ධ රහසක් ටෙලිනාට්‍යයක් විකාශනය කරන්න ගනුදෙනු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මහා එක මහා උදවිය එක සම්පූර්ණ මේව නැවැත්තුවා. විද්වත් කමිටුවක් දාලා ස්වාධීන කමිටුවකින්
තමයි.
එහෙනම් නියෝජ්‍ය කතානායකතුමා මයික් එක ඔන් කරපු නිසා මට මීට වඩා කතා කරන්න වෙලාවක් නැහැ. තුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන්
කරනවා.
ඔබ ජනවාද අමාත්‍යවරයෙක් හැටියට මේ ගාන්ධි කරුණාතිලක මැතිතුමා අහුවා ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගැන. ඔන්ලයින් සේෆ්ටි කමිෂන් එක ගැසට් කරලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ. නමුත් අපි කමිෂන් එක පිහිටවල නැහැ තාම. එතකොට මේ පනත ඉදිරිපත් කරපු වෙලාවෙත් මේ සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් වගන්ති 3-2කට පමණ සංශෝධන ආවා. එතකොට දැන් අපි අපේ අදහස තිබෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයත් මුල් වෙලා අධිකරණ අමාත්‍යංශයත් මහජන ආරක්ෂක අමාත්‍යංශයත් මේ ඇවිල්ලා තියෙන සංශෝධන සහ ඒ වගේම මේකට අදහස් ඉදිරිපත් කරන්න තියෙන සියලු පාර්ශ්වයන් එකතු කරගෙන මේ පිළිබඳ සමාලෝචනය කරලා ඉතාම ඉක්මනට මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන්න. ඉතින් ඒ අවස්ථාවේදී කලින් අදහස් පළ නොකරපු හැමදෙනාට මේකට දායක වෙන්න පුළුවන්කමක් තියෙනවා.